ඔබ ඕනෑතරම් මිනිසුන් තෙරපෙන පෝලිම් දැක ඇති. මතකද 70 දශකේ පෝලිම්? දේශපාලනය විසින් ඒ 70 දශකේ පෝලිම් විවිධ විදියට වර්ග කළාට සමුපකාර පෝලිමේ මා ඉදිද්දි දුටු දහසක් දේ මට නම් අදටත් හරි වැදගත්. බස් එකකට ඉන්න සෙනග අතරේ මොනතරම් දේ අප දකිනවද? දිගු පෝලිමක අග්ගිස්සේ ඉඳගෙන ඇවිදින් වාඩි වෙලාම යන්න ඕන නිසා ඊළඟ බස් එක එනතුරු පෝලිමේ මුලටම හිටි දවසක් ඔබට මතක් කරගන්න පුළුවන්ද? එතකොට බස් රථයේ ඇවිත් ගහන්න ඕන පෝලිමේ මුලටම ඉන්න ඔබ ළඟින්ම නේද? ඒ කියන්නේ කාටවත් යන්න බැරි වෙන විදියට. මුලින්ම පෝලිමේ ඉඳගෙන අර විදියට හොඳම ආසනය ගැන සිහින දකින්නේ ඇත්තටම හිටගෙන යන්න අමාරු වියපත් මෑණියන් ද කෙනෙක් වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට පෙනුමෙන් වියපත් නූන ඒත් විවිධ ශාරීරික සෞඛ්‍ය දුර්වලතා ඇති අය වාඩි වෙලාම යන්න පතන නිසා වෙන්න පුළුවන්. ඒත් අපි වැඩිපුර අත්දකින්නේ මොකද්ද? අර තරම් අමාරුවෙන් මුලින්ම බසයට නැගගන්න පෙරුම් පුරන අයට ඇස් පනාපිටම ඔවුන්ට පේන්නම සෙනග සෑහෙන ප්‍රමාණයක් වාඩි වෙලාම ඉන්න බසයක් තමයි ගහන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ අතරේ බසයේ ඉදිරි දොරින් හරි පෝලිමට පිටින් හරි බසයට ගොඩවෙන පිරිසක් දහදුක විඳලා පෝලිමේ මුලට එන මේ චරිතයට තියෙන රෝගී තත්ත්වය මදිවට තව කොයිතරම්ක් රුධිර රෝග ඇතිවෙනවද? ඒ විතරක්ද? මේ අසාධාරණේ කාටද සැලකරන්නේ? සේරටම වඩා දුක හිතෙන්නේ අර පෝලිමේ දුක් විඳලා සෙනගහින්ද ඉඩ නැතුව අතරමැද සීට් එකක් හරි හොයන ඒ මගියා දෙස අර අක්‍රමිකතාවෙන් වාඩි වෙලා ආපු අය බලන සෝපාහාස විලාශය. මේක නොගිනිය හැකි තරම් කුඩා සිදුවීමක් වුණාට මේ අත්දැකීමට හැබෑවටම ඔබ ලක් වෙලා තියෙනවා නම් මේ සිද්ධිය පුංචි දෙයක් විදියට අඳුන්වන මායකත් ඔබ උරණ වේවි. ඒ විතරක් නෙමේ, ඉතාමත්ම ආදරණීයව සුහදව ඔබ හෝ මා සහභාගි වන තරු පහේ හොටලේ මගුල් ගෙදර තත්ත්වය මොකද්ද? මනාල යුවල කෑමට ප්‍රවිෂ්ට වෙනකොටම බුෆේ එක දෙපස නලියන සෙනග කන්දරාව. සමහරු ඕන දෙයක් එකම ප්‍රමාණයෙන් බෙදාගෙන බෙදාගෙන හරිම ඉක්මනට අර අවසාන ඩිෂ් එක දක්වා යනවා. සමහරු එහෙම නෙමෙයි, තමා බෙදාගන්න ආහාරය ගැන ලියා ඇති පුංචි විස්තරය කියවනවා. සමහරු එක කියවන්නේ පියවි ඇහෙනුත් නෙවෙයි, ඔවුන් කරන්නේ පිඟාන පැත්තක තියලා කණ්ණාඩියක් දාගන්නවා. ඊළඟට පොලිමේ ඉන්න එක්කෙනාට මොනවද වෙන්නේ? පුදුම නොයසිල්ලක් ඒ මූනේ පේනවා. නමුත් කවුරුත් ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ හිතවතෙකුගේ මගුල් ගෙදර. මොනවද මෙයා මේ කියවන්නේ බෙදාගන්නේ නැතුව? එයාට පේන්නේ නැද්ද මේ තියෙන්නේ අහවල් ජාතිය කියලා? ආහාර වර්ගයේ යටින් තියලා තියෙන පූර්ව කියවන සාවධාන පුද්ගලයාව රොස්සන්නේ නැහැ පොලිමේ ඊළඟ ඉන්න එක්කෙනාට. මෙන්න මේ විදියට දිනපතා අපි විවිධ පෝලිම් දකිනවා. ඡන්ද පෝලිම් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඔබට. පාන් පෝලිම්, හාල් පෝලිම්, පිටි පෝලිම් නැති වුණාට මේ පෝලිම් දසුනෙන් මිදෙන්න ඔබටවත් මටවත් බෑ පෝලිමේ නොගිහින් හිටියත්. මේ පෝලිම් ගැන කියනකොට මට තව කතාවක් මතක් වුණා. ඒකත් පෝලිම් ගැන. දෙයියෝ ආවලු මහ පොළොවට. කිව්වලු මෙහෙම, මට ඕනේ පෝලිම් දෙකක් හදන්න. ඒ පෝලිම් දෙකේ ඉන්නේ පිරිමි විතරයි. ඒ මොන වගේ පිරිමිද? පාලක හා පාලිත පිරිමි. කොහොමද ඒ පාලක පාලිත හැදෙන්නේ? ඔවුන්ගේ බිරිඳව පාලනය කරන හා ඔවුන්ගේ බිරිඳගෙන් පාලනය වන පිරිමි. ඒක තමයි කොටස් දෙක, පෝලිම් දෙක. තමුන්ගේ භාර්යාවට බය නැති ඇව තමුන්ගේ අනසකට ගන්න පුළුවන් පිරිමිත්, තමුන්ගේ භාර්යාවගේ අනසකට යටත්වන ඔවුන්ට බය පිරිමිත්. දෙයියා තව දෙයක් කිව්වා. මං ආසනය මේ තත්ත්වය කිසිදු ස්ත්‍රියාවක් දකිනවට. මොකද මේ පෝලිම් දෙක බලන්න මං එනකොට මට ඕනේ පෝලිම් දෙකේම ඉන්න පිරිමි එක්ක කතා කරන්න. ඇයි ඒ පෝලිම් වලට ගියේ කියලා. දෙයියා කියපු වහාම ස්ත්‍රීන් දර්ශන තලෙන් ඉවත් කරනු ලැබුවා. පිරිමින්ට පේලි දෙකකට වෙන්වන ලෙස දන්වනු ලැබුණා. දැන් හැබැයි දෙයියෝ නෑ. ඔන්න පෝලින් දෙක හරි කියලා දැන්නුවම දෙයියෝ ආවා. දෙයියා දැක්කේ මොකද්ද? පෝලිම් දෙකක්ද? ඔව්. පෝලිමක් හා පෝලිමක් විදියට ඉන්න තනි මිනිහෙක්. පළමුවෙනි පෝලිම හැතැම්ම 10ක් දිගයි. දෙයියන්ට මවිත නොවී ඉන්න බෑ. මේ පෝලිම කාගේද? භාර්යාවන්ගේ අනසකට යටත් වෙලා ඔවුන්ගෙන් පාලනය වන පිරිමින්ගේ පෝලිම. දෙයියන්ට තරහයි. ඒ දෙවියෙක්නේ, මනුෂ්‍යයෙක් නෙමෙයිනේ. දෙයියෝ ඒ තරහ වහගත්තා. එතකොට ඒකද මේ හැතැම්ම 10ක් විතර දිග පෝලිම? කෝ අනික් පෝලිම? අර තියෙන්නේ අර එතන එක මිනිහයි ඉන්නේ. ඔව්, ඒක තමයි ඔවුන්ගේ භාර්යාවට බය නැති, ඔවුන්ගෙන් පාලනය වෙන්නේ නැති පෝලිම. කොච්චර තනි මිනිහා වුණත් දෙවියන්ට හරි සතුටුයි. එකෙක්වත් නැති පෝලිමක් නැති එකට වඩා එක වටිනා පිරිමියෙක්වත් ඉන්න පෝලිම මොනතරම් වටිනවද? දෙයියාර හැතැම්ම 10ක් විතර දිග පෝලිමට ගිහින් භාර්යාවන්ට බය පිරිමින්ට හොඳටම බැන්නා. උඹලා ලැජ්ජ වෙන්න ඕන උඹල ගැන. මං උඹලව නිර්මාණය කළේ ඔහොම වෙන්නද? උඹලා සේරම නිවටයෝ. මට ලැජ්ජාව ගෙන දුන් අය. අර ඉන්නේ මට ආඩම්බරයක් ගෙන දුන් එකම එක පුතා. මං යනවා ඒ වටිනා දරුවා ළඟට. ඇත්තටම උඹලා ලැජ්ජ වෙන්න ඕනේ. දෙයිය අනික් පෝලිමට ගියා. ඒ කියන්නේ තනි කෙනෙක් ඉන්න පෝලිම. පුතා මට හරිම ආඩම්බරයි ඔබ ගැන. ඔබේ බය නැතිකමටම නෙමෙයි, හැතැම්ම 10ක් දිගට අර විලි ලැජ්ජ නැති පෝලිම දික්වෙද්දි බය නැතුව මේ පෝලිමේ තනියම මං එනකන් හිටපු අභීතකමට. ඇත්තටම පුතා කොහොමද තනියෙන් මෙහෙම ගැහැණුන්ගෙන් පාලනය වෙන්නේ නැති පෝලිමේ ඉන්න ඔබට ආත්ම අභිමානය ලැබුණේ? තනි පෝලිමේ තනියෙන් ඉන්න වීරය උත්තරය දෙනතුරු දෙයිය නොවේසිල්ලෙන්. ඒගොල්ලන්ට කියන්න පුතා කොහොමද මේ අදීන තීරණය ගත්තේ කියලා. මං නම් දන්නේ නෑ. මගේ වයිෆ් මාව මෙතෙන්ට ගෙනල්ලා කිව්වා මෙන්න මේ පෝලිමේ හිටගෙන ඉන්නවා කියලා. වීර තනි පිරිමියාගේ ඒ උත්තරෙන් පස්සේ දෙයියට උන දේ හරි, හැතැම්ම 10ක් දිගට පෝලිමේ හිටි පිරිමින්ගේ ප්‍රතිචාරය හරි, මම මොකටද ඔබට කියන්නේ? ඊට වඩා නරකද අපි හොඳ පැත්තක් ගැන කතා කරන එක? ඇයි පිරිමින්ට මෙහෙම උනේ? බිරින්දෑවරුන්ගේ වරදින්ද? තමුන්ගේ අඩුපාඩු නිසාද? කේඩිගේ ධර්මවර්ධනද නැතත් මේ සත්‍ය ඔහු ලියා තිබුණා. හැතැක්ම 10ක් තරම් දිගට පෝලිම් පුරවාපු පිරිමි මේ තරම්ම අප්‍රායෝගිකද කියලා මන් නම් දන්නේ නැහැ. ඒත් වතුර එකක් ඇදගන්න බැරි, රොටියක් පුළුස්ස ගන්න බැරි, ලුණු මිරිසක් හදාගන්න බැරි වුණොත් නම් රෝහණ වීරසිංහ පණපෝපු වචන කියන සුනිල් එදිරිසිංහ වගේ කාට කාටත් පිරිමින්ට අඬා අඬා තමයි ඉන්න වෙන්නේ.
කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිනට වූයේ උලුස්සාගත් රොටිය කරවි මොකද මන්දා ලිපට වූයේ අදාගත් ලුණු මිරිස රහ නැත මොකද මන්දා දිවට වූයේ කොල සුලඟ ඇත එද සිහිල කොයි අත යාදෝ කොල බව මුසු සිනාහන නැත සවන් දීව ගියාදෝ කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා නිනට වූයේ පුළුස්සාගත් රොටිය කරවි මොකද මන්දා ලිපට වූයේ විරින්ද නෑගම් ගොහින්